දැන් අපි
ධම්මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන අය විදිහට එතකොට ඒ සම්මා දිට්ඨිය මොකක්ද කියලා තේරුම් ගන්නවා කියනවා. එතකොට ආර්ය මාර්ගයේ මොකක්ද? ආර්ය මාර්ගයේ නොවෙන්නේ මොකක්ද? ඒක ලෝකෙට අයිති සමත් දිට්ඨිය. ඒ දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. තම මාර්ගයක් වඩනවා නේද? මේ කාර්ය මාර්ගයේ දෙක කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සසරින් එතෙර වෙන මාර්ගයේද නැත්නම් තාම අර ලෝකෙට අයිති දෙයක් දෙමින් කරන්නේ. ලෝකෙට අයිති දේවල් කියන්නේ අපි පින් කරන ඒවා. නේද? ගොඩක් පින් කරන්න කැමති නේද? පව් කරන්නේ නැහැ පින් කරන. දැන් ඒකෙන් විතරක් නිවන් අවබෝධ වෙයිද? නැහැ. මේක හොඳට තේරුම් ගන්න. පින් කරන අය බුදුහාමුදුරුවෝ නැති කාලෙත් ඉන්නවා. නේද? අන්‍යාගම් වලත් ඉන්නවා පින් කරන අය. ඒ වුණාට ඒගොල්ලන්ට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. පිනෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ. ඒක මම කියන්නේ. පින් එපා කියන එක නෙවෙයි. පිනෙන් විතරක් සෝවන් වෙන්න බැහැ. සෝවන් වෙන්න නම් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන මන අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න. පින්කලාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ නේද? ତර චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා අවබෝධ වෙන්න ඒක හොයන්න. ତර චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒ අවබෝධකින් විතරයි මඟපල ලැබෙන්නේ. එතකොට අපි දුක කියලා දෙයක් දන්නව නේද? මොන වගේ දුකක්ද දන්නේ? දුක නැති කරගන්න නෙමෙයි. මොනවාද දුක්
කියන්නේ?
ඔව් මේ කායක දැනෙන දුක් කියනවා නේද? ඔල්ලේ දැලෙනවා, වායසට යනවා, මැරෙනවා. ඒවා ශරීරයට වෙන ඒවානේ. ඒ දුක් ටික දන්නවා නේ? හොඳට විඳලා තියෙනවා. තව මොනවාද දුක්
තියෙන්නේ?
මානසික දුක් තියෙනවා. මේ හිතට දැනෙන දුක් තියෙනවා නේද? ඈ කවුරු හරි දැනපු එකක් මතක් කරගෙන දුක් විඳිනවා.
රස පිටින් එන අත්ආබාධ.
ඒ කියන්නේ කයට දැනෙන්නේ නැහැ ඒවා. හිතෙන් මතක් කරලා දුක් වෙනවා. දරුවා කීකර වුණා කියලා දැන් මතක් කරලා දුක් වෙනවා. දුකක් නේද? ඔව්. එතකොට ඒක මානසික දුක. ශරීරයට දැනෙන එකක් නෙවෙයි නේද? අර කට්ටක් කැනෙනා වගේ එකක් නෙවෙයිනේ. නෑ. ඒක හිතෙන් ඇති කරගන්න දුකක්. ඒවා මානසික දුක්. නෑ ඔය දුක් දෙක බෞද්ධයන්ට විතරද දැනෙන්නේ? අනිත් ආගම් වල අයටත් දැනෙනවා. එතකොට බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ දුක්ඛ සත්‍ය කියලා පෙර නොඇසු විරු ධමයක් කියලා කියනවා. දැන් ඔය කියපු එක පෙර නොඇසු විරු එකක්ද? මීට කලින් නොදන්න එකක්ද? දන්න එකක්. ඔව්. එහෙනම් බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ නැත්තේ ওই ටිකද? වෙන්න බෑ නේ. ඊට වඩා තව ගැඹුරක් තියෙනවා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ මේක පෙර නොයසු විරූ ධර්මතාවය. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දුක්ඛ සත්‍යය කියන්නේ. ඒකට දුක්ඛ සත්‍යය කියන්නේ මේ මේ කයට දැනෙන අමාරුකම් හිතට දැනෙන ඒවා වෙන්න බෑ. නේද? ඒක දුක තමයි. ඒ වුණාට දුක්ඛ සත්‍යය කියන එක. දැන් තව විදිහකට හිතන්නකෝ. ඔය අමාරුකම් මේ දෙවිවරුන්ටත් ඇද්ද? කයට දැනෙන දු නෑනේ. ලෙඩ වෙන්නේ නෑනේ ඒගොල්ලෝ. නේද? දැන් ශරීරයට දැනෙන දුක් දෙවියන්ට තියනවද? නැහැ. බ්‍රහ්මයන්ට, අරූපාවචර බ්‍රහ්මයන්ට කයට දැනෙන දුක් තියනවද? නැහැ නේද? ඒතර ඒ දුක් තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකෙයි අපායෙයි විතරයි. නේද? ඒගොල්ලන්ට අපිට වගේ හිතට දැනෙන දුකුත් නැතුව ඇති නේද? අරව මේව නැති වුණා, ගරන්න බැරි වුණා, ඒ කතා නෑ. ඔක්කොම හම්බ වෙනවා නේද? එතකොට මේ කියන දුක් දිව්‍ය ලෝකේ නැහැ. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල කොහෙත්ම නැහැ නේද? එහෙම නේද? දැන් බුදු කෙනෙක් කියන දුක්ඛ සත්‍ය අතකට යන මනුෂ්‍ය ලෝකෙට අපායට විතරක් තියෙන එක නෙවෙයි. දෙවියන්ටත් පොදුයි, බ්‍රහ්මයන්ටත් පොදුයි. මේ තුන් ලෝකෙටම පොදු ආර්ය සත්‍යයක්. වෙනස් නොවන සත්‍යයක් වෙන්න ඕන නේද? එහෙනම් අපි හිතුවොත් මේ මේ දුක් මේ දුක ගැන තමයි කියන්නේ කියලා ඔතන වැරදිලා නේද? මේ ලෙඩ වෙන දුක, හිතට දැනෙන දුක, ඒවා ගැන නෙවෙයි මේ කියන්නේ. ඒවත් දුක් තමයි. ඒවා දුක් නෙවෙයි කියනවා නෙවෙයි. ඒ වුණාට දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට තුන් ලෝකෙටම පොදු ධර්මතාවයක්. දිව්‍ය ලෝකේ ගියත් දුක්ඛ ආර්ය සත්‍ය එහෙමමයි. හරි. බ්‍රහ්ම ලෝකේ ගියත් දුක්ඛ ආර්ය සත්‍ය එහෙමම තියෙනවා. නේද? එහෙනම් ඔය දුක් නැති කරගන්න දැන් අපිට දැනෙන දුක් නැති කරගන්න මාර්ගයක් නෙවෙයි මේක. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් අපි ලෙඩ වෙන දුක නැති කරගන්න භාවනා කරන්න ආවා. ඈ සෝවාන් වුණත් එහෙම ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. එතකොට ලෙඩ වෙන එකද නැතිලා
තියෙන්නේ?
නැහැ. වයසට යන එක නවතිනවද සෝවන් වුණා කියලා? නැත්තම් රහත් වුණා කියලා? ලෙඩ වෙන එක නැති වෙලත් නැහැ. වයසට යන එක නැති වෙලත්
නැහැ.
එහෙනම් ඒ දුකද මේ නැති කරන්නේ?
ඉපදීවි.
මම අර ටික අයින් කරලා ඉපදීවි දුක විතරයි. නැ මේවත් දුක් තමයි. ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක දුක් කියලා කියලා තියෙනවා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට එතනින් එහාට ගිය තව ධර්මතාවයක් තියෙනවා. ඈ ඒකේ මේ දුක ಜಾති තුනක් දේශනා කරනවා. දුක් ಜಾති තුනක් දේශනා කරනවා. මොනවද කියලා දන්නවද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ
සංස්කාර
දුක්ඛ කියලා ජාති. දැන් දුක්ඛ දුක්ඛ කියන්නේ අපිට දුකක් ආවහම දුකයි. කායික දුකක් ආවහම ඒක දුකයි නේ. ඔළුවේ කෙක්කමක් ආවහම ඒක දුකයි. ඒක දුක්ඛ දුක්ඛ නේද? දැන් අපිට හොඳට මොනවා හරි තියෙනවා. හොඳ ගෙයක් තිබුණා, නැත්නම් හොඳ කාර් එකක් තියෙනවා, හොඳ දරුවෙක් ඉන්නවා. දැන් දුකයිද?
නෑ.
දැන් සතුටයි. නේද? ඔව්. දැන් එතන මොකද්ද දුක? හොඳ දෙයක් තියෙනකොට ඕක නැති වෙනකොට දුකයි. නේද? කාර් එක කැඩෙනකොට දුකයි, හොරු ගන්නකොට දුකයි. නේද? දරුවා අසනීප වෙනකොට දුකයි, අකීකරු වෙනකොට දුකයි නේ. දැන් ඒ දුක්ෙන්නේ අර සැප තිබුණා හින්දා අපි සැපයි කියලා හිතපු දේ දුකකට පෙරලෙනවා. ඇයි පෙරලෙන්නේ? ඒවා වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. අපි කැමති හොඳ සතුටෙන් අල්ලගෙන ඉන්න ඒවා වෙනස් වෙනකොට දුකයි. දැන් හොඳට නිරෝගීව ඉන්න ඔන්න අහන්න ලැබෙනවා පිළිකාවක් ලැබුණා. දැන් මොකද? දැන් දුකයි නේද? තියෙන හැටි වෙනස් වෙනවා. එතකොට සැපයි කියලා හිතන දෙයක් වෙනස් වෙනකොටද? සැප තියෙනකොට නෙවෙයි. ඒක නැති වෙනකොට දුකයි. දැන් දුක කියන එක නම් තියෙනකොට දුකයි නේ. ඒක වෙනස් වුණොත් එහෙම නැති තියෙන දුකක් වෙනස් වුණොත් නැවත ලෙඩක් තියෙනවා. ලෙඩේ හොඳ වෙනවා වෙනස් වෙනවා. දැන් දුකයි සපයි.
ඒක
සපයි. එතකට ඒකට විපරිණාම දුකයි කියන්න බෑ. සැපක් තිබුණොත් විපරිණාමී දුකක්. වෙනස් වෙන එක. දුකක් තිබුණත් ඒක වෙනස් වෙන එක අපිට සැපක් වෙනවා. එහෙම නේද? දැන් ඔක දහමට නිකන් ගැලපෙන්නේ නැහැ වගේ නේද? එහෙනම් අපි අත්දකින්නේ කොහොමද? එහෙනම් අපි තේරුම් අරන් තියෙන්නේ දුක්ඛාරය සත්‍යද?
නෑ.
නෑ. මේ ලෝකයාට දැනෙන දුක කියන්නේ දුක්ඛාරය සත්‍ය නෙවෙයි. එක වෙලාවක සැපයි, එක වෙලාවක දුකයි. ඒක ලෝකෙටයි කි. දැන්. ඒක ඔය අන්‍යාගම් වල අය දන්නවා. බුද්ධාගමේ වෙන්න ඕනේ නෑ මේ කියපු දුක දැනගන්න. එතකොට මේ දුක දුක්ඛාරය සත්‍ය නෙවෙයි. නේද? එහෙනම් ඔయిత වඩා ගැඹුරු දෙයක් බුදු කෙනෙක් දෙන්නලා දෙන්නේ. ඒක තමයි අර තුන්වෙනි එක. සංඛාර දුක්ඛ සංස්කාර දුක්ඛය කියන එක. ඒක වෙන ආගම් වල කොහොමවත් නැදන්නේ. අපිත් ඉතින් හෙව්වේ නැත්තම් දන්නේ නැහැ. නේද? සංඛාර දුක්ඛය තමයි දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ. හරි. ඒක චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕන නම් සංඛාර දුක්ඛය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. දැන් කියන්න බලන්න මොනවද මේ සංඛාර කියන්නේ? සංඛාර කියලා කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ මොනවද? සකස් වෙන ඒවා. සකස් වෙනවා කියන්නේ මොනවා හරි හේතුවක් නිසා හට ගන්නවා. ඉබේ පහළ වෙනවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන්මයි හට ගන්න. ඒකට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ස්වභාවයට කියන සංස්කාර කියලා නේද? දැන් සංස්කාරයකට උදාහරණයක් මවක් කර කියන්න බලන්න. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් මොකක් හරි මොකුත් නැද්ද? හැම දෙයක් Taman දන්න මේ ලෝකෙට අයිති හැම දෙයක් සංස්කාර හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. ඉබේ පහළ වෙන ඒවා නැහැ. සල්ලි ටිකක් හොයාගත්තත් ඒක හේතුප්‍රත්‍යයේ යෙදුනක් තමයි. සල්ලි හම්බ වෙන්නේ නේද? ඉබේ පහළ වෙන්නේ නැහැ. නේද? එතකොට මේ ලෝකෙට අයිති හැම දෙයක්ම සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු. නේ. දැන් අපි ඉස්සෙල්ලා අර සැපයි කියපු જાති ටිකක් තිබුණා නේද? සමහර ඒවා දුකයි කිව්වා, සමහර ඒවා සැපයි කිව්වා. දැන් දුක් නම් කොහොමද දුකයි කියලා දන්නවනේ නේද? ලෙඩක් හැදෙන එක දුකයි. දැන් ලෙඩක් කියන එක සංස්කාරයක්ද නැද්ද? සංස්කාරයක් කියලා බලන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හේතුවක් හින්දා නේද හටගන්නේ? ඔව්. හැබැයි අපි දුකයි කිව්වේ හේතුවක් හින්දා හට ගන්න හින්දා නෙවෙයි. අපට මේක රිදෙන හින්දා අමාරුයි. මේ වේදනාව හින්දා, දුක් වේදනාව හින්දා. සැප වේදනාවක් එහෙම ආවනම් මම දුකයි කියන්නේ
නෑ.
සැපයි කියලා කියන්නේ. නේද? එතකොට ඒකේ සංස්කාර බව දැකලා නෙවෙයි අපි දුකයි කියන්නේ. ලෝකෙට හරි පැත්තේ. නේද? එහෙම නැතුව ආර්ය දර්ශනයක් ඇති වෙලා නෙවෙයි. හරි? දැන් මේකෙන් යන්න ඕන ආර්ය දර්ශනයට. ආර්ය දර්ශනය කියන්නේ සංස්කාර දුක. එතකොට දැන් දුක් දේ සංස්කාරයක් නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. සතදේ ඒකත් හේතු ප්‍රත්‍යයෙන් නේද හටගන්නේ. අපි සැපයි කියලා කියන දේවල් ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට ඒක අපිට දුකයි කියලා පේන්නේ නැහැ. ඇයි අපි මේක සංස්කාරයක් බව දකින්නේ නැහැ. නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංස්කාර කියන ඒවා දුකයි. හරි. එතකොට සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ. එතකොට මේ ලෝකෙට ඇති හැම දෙයක්ම සංස්කාර ගොඩක්. දැන් ලෝකෙට ඇති රූප තියනවා නේද? අපි දැනගන්න රූප. එළියේ තියෙන රූප සේරම. පණ ඇති ඒවා වෙන්න පුළුවන්, පණ නැති ඒවා වෙන්න පුළුවන්. ඒ සේරම රූප. ඊළාට තමන්ගේ ශරීරයත් රූපයක්. හරි? දැන් ඔය ඉබේ පහළ වෙනවද හේතු නිසා හටගන්නවා? හේතු නිසා හට ගන්නවා. එහෙනම් ඒ රූප සීරම හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ සංස්කාර. ඒ හටගත්තාම කියන සංකතයි කියලා. හටගත්තු දේව හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේව වලට කියන සංකත කියලා. සංකත ධර්ම. නේ? සංස්කාර හටගෙන ඉවර වුණහම අපි කියන එක සංකතයි කියලා. සකස් වුණා. නේද? එතකොට අපි දන්න මේ ලෝකේ තියෙන හැම එකක්ම සංකතයි. අසංකත මොකක්ද? සංකත නොවෙන්නේ නිවන විතරයි. නිවන කියන එක හේතුප්‍රත්‍යයෙන් නෙවෙයි හටගන්නේ. හරි? මේ හටගන්න දෙයක් නෙවෙයි නිවන කියන එක. අනිත් සේරම හටගන්න දේවල් සංකත. තර් සංකත කියන ඒවට අයිති වෙනවා රූප සේරම සංකතයි. අපේට එන හිත් හැදෙන හිත් ඔක්කොම සංකතයි. හේතුප්‍රත්‍යයෙන් හටගන්න චිත්ත කියන එක. ඊළඟට හිතේ තියෙනවනේ චෛතසික කියලා જાතිය. ඒව සේරම සිතුවිලි. ඒව සේරම සංකත. රූප චිත්ත චෛතසික. ඒව සේරම සංකතයි. නිවන විතරයි අසංකත. තේරුණා? එතකොට නිවන ඇරෙන්න වෙන ඕනම දෙයක් අපි දන්න ඒවා ටික වර්ග තුනකට බෙදුවා. චිත්ත චෛතසික රූප. ওই ටිකට අයිති. තුන් ලෝකෙම අයිති යෝකට. මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි. හරි? හිතයි සිතුවිලි ටිකයි රූපයි. ඒවා තමයි මේ ලෝකෙ කියලා කියන්නේ. එතකොට ඒවා ඔක්කොම හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා හොයාගන්න පුළුවන් හැබුත්. ඉබේ පහළ වෙන ඒවා නෙවෙයි. ඒවා සංකත සංස්කාර. නිවන විතරයි සංස්කාරයක් නොවෙන්නේ. හරි? එතකොට බුදු කෙනෙක් පෙන්නලා දෙනවා නිවන ඇරෙන්න ඉතුරු ටික සේරම දුක්ඛ සත්‍යයට අයිති. ඒවා සංස්කාර වල. සංඛාර දුකට අයිති. සංස්කාර දුකට අයිති. දැන් අපිට ඕක පේනවද නැද්ද? පේන්නේ නැහැ. නේද? සමහර රූප අපිට හරි සැපයි. සමහර හිත් හරි සැපයි. සමහර සිතුවිලි හරි සැපයි නේද? සමහර ඒවා විතරක් දුකයි. අකමැති ඒවා ටික. නේද? අකමැති ඒවා ටික දැන් තරහකාරයෙක්ගේ රූපේ අපිට දුකයි. අපි කැමති කෙනෙක්ගේ රූපේ සැපයි. මම ගෙදර ෆොටෝ එකක් කෙල්ලනකොට තරහකාරයන්ගේ ෆොටෝද ඉල්ලන්නේ තමන් කැමති අය. ඇයි? සමහර රූප සැපයි සමහර රූප මේ ඒ ලෝකේ ආයිනකත් බුදු කෙනෙක් පෙන්නන්නේ රූප සේරම සංස්කාර ඒව දුකයි. ඇත්තටත් ඒ දුකයි. දැන් ඒ දුකයි කිව්වට අපි අහලා තිබුණට අපිට ඒක පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? මොනවා අඩු හින්දාද? ප්‍රඥාව. දැන් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ප්‍රඥාව වැඩෙනවා. නිකම්ම අවබෝධ වෙන ඒවා නෙමෙයි මේ ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියන එක. නේද? ප්‍රඥාවට තමයි තේින්නේ. මෝඩකමට තේින්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ප්‍රඥාව වැඩෙන්න ඕන. අපි නිකම්ම මේ දන්න දුක නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය. පැහැදිලි නේද? දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තොත් ඉතරයි සමුදය ආර්ය සත්‍යයක් තේරුම් ගන්න පුළුවන්. දුක මොකද්ද කියලා දැනගත්තොත් නේ දුකට හේතුවක් දැනගන්නේ. දුක මොකද්ද කියලාවත් දන්නේ නැත්තම් හේතුවක් දැනගන්න විදිහක් නැහැ. නේද? දැන් අපිට වෙලා තියෙන්නේ ඕක තමයි. අපි හිතනවා අපි දුක දන්නවා. අපි හිතනවා අපි සමුදයත් දන්නවා. ඈ සමහර විට නිවනක් දන්නවා. මාර්ගය විතරයි දන්නේ නැත්තේ කියලා. බුදු කෙනෙක් වෙන්නන්නේ එහෙම ධර්මයක් නෙවෙයි. මේ නුවණ හතරක්, ඥාන හතරක්. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඔය ඥාන හතරම ඇති වුණොත් කියනවා මොනව ඇති වුණාද? සම්මා දිට්ඨිය. ඔය ඥාන හතරට තමයි කියන්නේ සම්මා දිට්ඨිය. මොන මොන ඥානද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. අයං උච්චති සම්මා දිට්ඨි. මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කොහෙද තියෙන්නේ? මොකටද ඕන වෙන්නේ? කොහෙද සඳහන් වෙන්නේ සම්මා දිට්ඨිය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? තත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න සම්මාදිට්ඨිය තියෙනවා නේද? සම්මාදිට්ඨිය නැති වුණත් එහෙම මගඵල ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. මාර්ගය පටන් ගන්න බැහැ. දැන් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. නේ එහෙනම් ඔය ඥාන හතර ඇති කර ගත්තොත් විතරයි සම්මාදිට්ඨිය ඇති. ඔය සඳහා තමයි මේ බුදු කෙනෙක්ගේ දහම අහලා නුවණින් විමසන්නේ. ඔය ඥාන හතර අන්‍ය ආගමිකයන්ට කොහෙත්ම ලැබෙන්නේ. අපිටත් නැතිකොට ඒගොල්ලන්ට කොහෙ ලැබෙන්නේ නේ? දැන් ගැ දැන් මතක තියාගන්න, දුක්ඛේ ඥානං නැත්තං ඉතුරු ඥාන ලැබෙන්න විදිහක් නැහැ. නේද? කැමති වුණත් නැති වුණත් ඕක තමයි දන්නේ. නේද? නැහ අපි උත්සාහ කරන්න ඕන එක දැනගන්න. දහමට අනුව දැනගන්න. එහෙනම් අපිට හොයන්න වෙනව නේද මේ සංඛාර දුක්ඛේ? නැත්නම් සංස්කාර දුක්ඛේ කිව්වේ මොකද්ද කියලා? ඇයි අපිට සමහර රූප සැපයි සමහර රූප දුකයි? ඒක බුදුදහම නෙවෙයි නේද? බුදුදහමේ එන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කි. සියලු සංඛාර දුකයි. දැන් අපිට සමහර සංඛාර දුකයි සමහර සංඛාර සැපයි. ඒ කියන්නේ දුක්ඛේ ඥානං කියන එක නැහැ. දුක්ඛේ ඥානං ආව නම් සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා තේරෙනවා. රූප කියන ඒවා සංඛාර නම් හැම රූපෙම සංඛාරයක්. ඒක දුකයි කියලා නුවණට පේනවා. ඒක දැනෙනව නෙමෙයි නුවණට, ප්‍රඥාවට පේනවා. හරි. දැන් එහෙනම් ඔන්න දැන් රූප කියන ඒවා සංඛාර ගොඩක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒවා දුකයි කියලා පේන්නේ නැහැ. ඒ අවබෝධය නැහැ. නේද? දැන් එහෙනම් ඒ අවබෝධය එන විදිහට රූපය ගැන නුවණින් විමසන්න වෙනවා. මොනවා හරි රූපයක් තියෙනවනම් ඒකේ නුවණින් විමසන්න ඕන මොකටද ඕක දුකයි කියලා අවබෝධ වෙන්නේ. අයි ඒක සංඛාරයක්. දැන් ඉස්සෙල්ලම හොයාගන්න ඕන රූපයක් කියන එක සංකාරයක්ද නැද්ද කියන එක. ඒක නිකම්ම සංකාර කිව්වට හරියන්නේ නැහැ. කොහොමද සංකාරයක් කියලා දැනගන්නේ? සකස් වෙච්ච මොනවයිද? හේතුප්‍රත්‍යයෙන් සකස් වුණොත් විතරයි සංකාරයක් කියන්නේ. එහෙනම් රූපයක් තියෙනවා නම් ඕක සකස් වුණේ කොහොමද කියලා හොයන්න ඕනේ. නේ? හටගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. ඕක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ කියන්නේ. හටගත්තේ කොහොමද කියන එකට පාලියෙන් කියන්නේ මොකද්ද? සමුදය. දැන් දුකයි දුක්ඛ සමුදයයි. දුක හටගත්තේ මොකක් හින්දාද? සමුදය නේද? එහෙනම් අපි රූපයක් තියනවා නම් අපිට කරන්න කියන වැඩේ තමයි සමුදය හොයාගන්න. සමුදය ධම්මානුපස්සී වෙන්න. කොහෙද ඒක කියන්නේ? සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ කොහෙද? සතිපට්ඨාන. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙති. එහෙම දේශනා කරනවානේ. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙති. කයක් තියෙනවා නම් ඒකේ සමුදය ධර්මයේ දමයි. කය කියන එක අපිට රූප කියන එක ಜಾති දෙකක් තියෙනවා. අජ්ජත් බහි. ඉති අජ්ජත්තං කායකානුපස්සී විහෙති. බහිද්දාවා කායිකායන පස්සේ විහෙරේ. රජ්‍යත්ත වේවා බහිද්ද වේවා කරන්න තියෙන්නේ මොකද්ද? සමුදය දකි. සමුදය ධර්මානුපස්සීවා කායස්මෙන් විහෙරේ. ඔක තමයි කායනුපස්සන. සතර සතිපට්ඨානේන පළවෙනි එක නේද? සමුදය ධර්මානුපස්සීවා කායස්මෙන් විහෙරේ. දැන් සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. වෙන මාර්ග නැහැ. නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒක තමයි එකම මාර්ගයේ සත්‍යයගේ විසුද්ධිය නිවන පිණිස. කායනුපස්සනාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. සතර සතිපට්ඨාන නේද? ඒතර කායනුපස්සනාව අජ්ජත් රූපෙටත් කරන්න ඕන බහිද්ද රූපෙටත් කරන්න. කොහොමද පටන් ගන්නෙ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙති. සමුදය හොයාගන්න කියන්නේ රූපයක් තියෙනවා නම් ඒකේ සමුදය හොයාගන්න. ඒක හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. දැන් හටගත්තේ කොහොමද කියලා හොයාගත්තොත් සමුදය දැක්කොත් අපිට නුවණක් එනව නේද? ඔක සංකත ධර්මය. සංස්කාරය. හේතුප්‍රත් මෙන්න මේ හේතු වලිනුයි ඔක හටගත්තේ කියලා නුවණක් එනව නේද? සමුදය හොයන් නැතුව ඔය නුවණ එනවද? නැහැ. හරි. අපි නිකන් කටපාඩමෙන් කිව්වට හරියන්නේ නැහැ සංකාර ගොඩක් කියලා. සංකාර කියන්න නම් හේතුප්‍රත්‍ය පෙන්වන්න ඕන. මෙන්න මේ හේතු හින්දායි ඔක හටගත්තේ. මේ සමුදය නිසායි ඔක හටගත්තේ. ඒක කියන්න නම් සමුදය හොයන්න වෙනව නේද? එහෙනම් බුදුහාඳුරෝ පෙන්නලා තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. නේද? දැන් තේරෙනවද ඇයි කියලායි සතිපට්ඨාන. සමුදය ධම්මානුපස්සී වෙන්න කිව්වේ. එතකොට තේරුම් ගන්නවා ඔකත් සකස් කරපු දෙයක් නේද? එතකොට අපිට තව පැත්තක ඉන්න වෙන තියෙනවා සකස් කරපු දෙයක් නම් ඒක දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා. නේද? එතකොට රූපයක් තියෙනවා නම් අපිට සැප රූපයක් තියෙනවා නම් ඒකෙත් බලන්න සමුදය. සමුදය දකිනකොට පේනවා ඔක සකස් කරපු දෙයක් කියලා. දැනට දුක පෙනුනේ නැතුවට සමුදය බැලුවත් පේනවා මේකත් මේ හේතු නිසා හටගත්තු. හේතු නැත්තම් හටගන්නේ නෑ. හටගන්න බෑ. ඒ හේතු නිසා හටගන්න එකක් නම් ඒක ස්ථිරද? නෑ. හේතු තිබුණත් විතරයි තියෙන්නේ. එතකොට ස්ථිරභාවයක් දෙන්න බෑනේ. නේද? එතකොට අවබෝධ වෙනවා අනිත්‍ය. මේ සමුදය හොයා ගැනීම තුළ අවබෝධ වෙනවා අනිත්‍යයි. මේ සමුදය නිසා යෝග පවතින. මේ සමුදය නැති වුණත් පවතින්න බෑ කියලා අනිත්‍ය බවක්. අපි කොච්චර නිත්‍ය සංඥාවේ හිටියත් සමුදය දැකීම තුළ නුවණක් එනවා. ඔක අනිත්‍යයි. මේ හේතු වෙනස් වුණ ගමන් වෙනස් වෙනවා. හේතු තියෙනකන් මේක තියෙන නේද? එතකොට බලන්න මේ සමුදය සෙවීම තුල අනිත්‍ය අවබෝධ වෙනවා. හේතු නිසානම් යම් කිසි දෙයක් පවතින්නේ. නිත්‍ය කියන්න බෑ. හේතු තියෙනකන් විතරයි පවතින්නේ. ඒක නිත්‍ය කරන්න බෑ නේද? අස්ථිරයි. ස්ථිර කියන්න බෑනේ හේතු නිසා පවතිනවා. හේතුන්ගෙන් තොරව පවතිනවා නම් ස්ථිරයි කියන්න පුළුවන්. නේද? දැන් හේතු මතනම් රඳා පවතින්නේ. ඔව් හේතු නැත්නම් පවතින්න බෑ. හටගන්න බෑ. නේද? ඒකට දැන් අනිත්‍යක් අවබෝධ වෙනවනේ. දස්තිර බව. ඈ? ඒක අවබෝධ වෙන්න සමුදය හොයාගන්න ඕන. මේ සමුදය මතයි මේක තියෙන්නේ කියන එක දකින්න. ඒක පාඩම් කරගත්තට බෑ. ඕනම දෙයක සමුදය හොයන්න ඕන. ඒකට සමුදය හොයන එකට කියනවා කායනුපස්සනාව කියලා. කය, කය කියන්නේ රූපයක්. මේ දෙයක්. මොනවා හරි දෙයක් තියනවා නම් මේක හටගත්තේ කොහොමද කියලා හොයන්න. එහෙම නැතුව මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒක සමුදය හොයාගත්තොත් හේතුව හොයාගත්තොත් තමයි දන්නේ ඔබ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. සංස්කාරය. හරි. දැන් සංස්කාරයක් කියලා දැනගත්තටම දුක අවබෝධ වෙන්නේ නැහැ. අපි කටපාඩම් සංස්කාර දුකයි කිව්වට ඒක ඇයි දුක කියන එකක් දන්නේ නැහැ. නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙන හින්දා දුකයි. නැතු අපිට දැනෙන දුක නැහැ. දැන් අපි ගත්තොත් කෑම එක, බත් එක. බත් එක සංස්කාරයක්ද නැද්ද?
සංස්කාරයක්.
සංස්කාරයි සංස්කාරයක් වෙන්නේ. හේතු ප්‍රත්‍ය යෙදිලා තමයි බත් එකක් සකස් වෙන්නේ. මොනවාද හේතු? නෑ ඒක තමයි කටපාඩමින් කිව්වට බෑ. බත් එකේ හේතු කියනවා මොනවා හින් මොනවා ඕනද බත් එකක් හදාගන්න? හාල්. හාල් නැත්නම් බත් එකක් හදන්න
බෑ.
වතුර. තම්බන්න ඕන, රසෙත් ඕන නේ. ගින්ද. ඔව් මොකක්ද? වාජනයක් ඕන. ඔය හේතු යෙදුනේ නැත්නම් බත් එකක් හැදෙයිද?
නෑ.
හේතු ටික අඳුරගත්තාම තමයි සංකාරයක් කියන්න පුළුවන්. නිකම්ම කටපාඩමෙන් සංකාරය කිව්වට බෑ, මදි. නේද? අන දැන් අපි හේතු ටිකක් අඳුරගත්තා. නේද? හාල් තියෙනවන, වතුර තියෙනවන, භාජනයක් තියෙනවන, රසණයක් තියෙනවන. ඔව ඔක්කොම යදුනොත් තමයි බත්තු ගන්න පුළුවන් වෙන්නේ. නේද? හාල් ටික බත් බවට පත් වෙන්නේ ඔවා යදුනො. යදුන් නැත්තම් බත් හැදෙන්නේ නැහැ නේද? ඔන්න දැන් පේනවා. එහෙනම් බත් කියන්නේ සංඛාරයක්. සකස් වුණ දෙයක්. හේතුන් නිසා සකස් වුණ දෙයක්. දැන් සංකත දෙයක් කියලා නම් පේනවා නේද? සංඛාරයක් කියලා පේනවා. දැන් බත් කියන්නේ දුකයි කියලා පේනවද?
නැහැ.
දැන් එහෙනම් තව දෙයක් හොයාගන්න තියෙනවා දුක අවබෝධ කරගන්න නේද? පළවෙනි දේ සංඛාරයක් කියලා හොයාගන්න ඕනේ. නේද? දැන් කටපාඩමින් දුකයි කිව්වට බෑ. දහම දකින්න ඕන තමන් තුලින් නේද? දැන් එතකොට සමුදය හොයාගත්තොත් ඔන්න සංඛාරයක් කියලා නම් කියන්න පුළුවන්. හැබැයි තාම ඒ සංඛාරය දුකයි කියලා නම් තේරෙන්නේ නැහැ. බත් එකක් තිබුණත් මොන සැපද නේද? කොහොමද ඔබ දුක වෙන්නේ? දැන් හොයන්න වෙනව නේද? තව ටික. කොහොමද හොයන්නේ? දැන් බලන්න ඒ අපි සමුදය හෙව්වේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහටද කියලා. දැන් බුදුහාමුදුරුවෝ සමුදය හොයන්න කියනවා කොහෙන්ද? බාහිරෙන්ද? තමන් තුලින්ද? තමන් තුලින්. දැන් අර හොයපු සමුදය තියෙන්නේ තමන් තුලද එළියද? හාල් ටික තියෙන්නේ
එළියද?
වතුර තියෙන්නේ ඒ වාජනේ තියෙන්නේ. කීන්දර තියෙද්දිත් ඒක. ඉතින් බාහිරෙන්නේ හොයලා තියෙන්නේ ලෝකෙ. දුක අවබෝධ වුණොත් තමයි බුදු වෙන්නේ. මේ බුදුහාමුදුරුව කියපු විදිහට නෙමෙයි අපි හෙවි. දැන් අපිට හොයන්න වෙනවා තමා තුල. තමා තුලින් හොයන්න විදිහකුත් බුදුහාමුදුරුව කියලා තියෙනවා. තමා තුලින් කොහොමද හොයන්නේ? දැන් බත්වල සමුදේ හොයන්න කියනවා. දැන් තමා තුලින් හොයන්නේ කොහොමද? බත් එකක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද දැනගත්තේ? එක්කෝ ඇහෙන් දැකලා, නැත්නම් අල්ලලා බලලා, කාලා බලලා, නේද? සුවඳ බලලා, නේද? රස බලලා. එතකොට මේ ආයතන වලින් නේද අපි දැනගන්නේ? එහෙනම් Taman තුලින් සමුදේ හොයන්න නම් ආය මොන ආයතන වලින්ද ඕක දැන තියෙනවා කියලා දැනගත්තා කියන එක හොයන්න. එක්ක බත් කියන වචනේ අහලත් දැනගත්තා නේද? බත් එකක් සිහි වුණේ ඇහිලා නේද? එතකොට මොකක් හරි විදිහකට අපිට බත් සවස් වුණා. එතකොට හිතන්න අපේ ලෝකෙට බත් කියන එක ආවා නේද? දැන් ඔය ආයතන වැඩ කරන්න කලින් ඒක ආවේ නැහැ. බත් ගැන දැනගන්න මොනවා හරි ආයතන වැඩ කරපු හින්දායි බත් කියන එක අපේ ලෝකෙට පහළ වුණේ නේද? දැන් එහෙනම් අන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ ආයතන පිරිසිඳ දකින්න. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ කියලා හොයන්න. අපේ ආයතන වලට අහුුන්නේ නැත්නම් අපි බත් ගැන කතා කරන්නේ නැහැ. බත් කියන දේ අපේ ලෝකෙට හටගන්නේ නැහැ නේද? එහෙනම් අපිට එතනින් හොයන්න වෙනවා. හරි. දැන් ඕන වෙලාවක දැන් බත් කියලා දැනගත්තේ කොහොමද? බත් එකක් නිකන් හිතට පේනවා නේද? මොන වගේද කියලා සුදු පාට ඇට තියෙන නේද? හිතෙන් දැනගත්තා. දැන් ඇහැට පෙනුන්නේ නැහැ. නැහැ. එතකොට හිතට ඉබේ පහළ වුණාද? මම දැන් බත් ගැන කතා කරපු හින්දා නේද ඕක පහළ වුණේ? ඈ නේද? ඒ කතා කරපු එක දැනගත්තේ මොන ආයතන වලින්ද? කණෙන්. මං කියන ඒවා ඇහුණා නේද? සද්දේ. කන ඇහුන් නැත්නම් එහෙම බත් එකක් නැවෙයිද හිතට? එහෙනම් සෝත ආයතනේ තමයි මෙතෙන්දී වැඩ කරේ නේද? කණෙන් ඇහුවා. දැන් කණෙන් අහන්නේ මොනවද? සද්දද බද්ද? අර සුදු පාට ඇට ටිකක්ද කණෙන් ඇහෙන්නේ නැත්තම්? සද්දයක් නේද? කණෙන් ඇහෙන එකේ පාටක් තියෙනවද? සද්දේ පාටක් තියෙනවද? නැහැ. අල්ලන්න පුළුවන්ද? බැහැ. එතකොට කනට සෝතායතනට පුළුවන් ශබ්දයක් දෙන්න විතරයි. කනට පුළුවන්ද බත් හදන්න?
බැහැ.
බත් කියන්න බෑනේ. කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. ඊට වඩා දෙයක් කරන්න බෑ. එහෙනම් දැන් බත් සකස් කළේ කවුද? ශබ්දේ අහලා බත් සකස් කළේ හිත. කියන්නේ මනස. මන ආයතනය නේද? සෝත ආයතනේ සද්දය අරන් දුන්නා. මන ආයතනෙන් තමයි ওই බත් කියන රූපයක් හදලා පෙන්නේ නේද? දැන් බලන්න ඔන්න ආයතන දෙකක් උදා වුණා බත් හදන්න මේ වෙලාවේ නේද? මේ මොහොතේ බත් කියන එක හදන්න ආයතන දෙකක් උදා වුණා. මොනවාද? සෝත ආයතන, කනයි මනසයි. හිතෙන් හිතුවනේ නේද? ඔය ආයතන දෙක වැඩ කරපු හින්දා නේද දැන් බත් කියන එකක් අපිට සකස් වෙන්නේ. මේ මොකක්ද? පැහැදිලිද? ඔය ආයතන දෙකෙන් එකක් හරි වැඩ කළේ නැත්නම් අපි හිතමු දැන් සද්ද ඇහුනේ නැත්නම් ඒත් හැදෙන්නේ. සද්ද ඇහුණා, ඔක ගැන හිතුවේ නැත්නම් බත් හැදෙයි. ඒත් හැදෙන්නේ. මේ අහපු දේ ගැන කල්පනා කරලා නේද බත්වල රූපයක් හිතට පේන්නේ නේද? ඔව්. එහෙනම් සෝතායතනේ මන ආයතන. දැන් බලන්න සෝතායතනෙට පුළුවන්ද බත් හදන්න?
බැහැ.
එයාට පුළුවන් සද්දයක් කරන් දෙන්න විතරයි. සබ්දේ බත් බවට පත් කළේ කවුද? මන ආයතන. එහෙනම් බත් සකස් කරලා තියෙන්නේ මන ආයතන. නේද? මන ආයතන. ඒ කියන්නේ හිතෙන්. හිතෙන් තමයි මේවා හදලා තියෙන්නේ. පැහැදිලිද? දැන් අපි මේ මොහොතේ දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු බත් කියන රූපයක්. බත් කියන්නේ රූපයක් නේ. එතකොට මේ මොහොතේ අපි දැනගත්තේ හිතෙන් සකස් කරපු රූපයක් නෙමෙයි. එතකොට හිතෙන් හදපු දේ අල්ලන්න පුළුවන්ද?
නෑ.
හිතෙන් හදන දේ එළියේ තියෙන්න පුළුවන්ද?
බෑ.
ඔකේ බලන්න. හිතෙන් හදපු දේ එළියේ තියෙන්න බෑ. හිතෙන් හදපු දේ අල්ලන්න බෑ. හිතෙන් හදපු දේ කන්න බෑ. ඒපත් එක දිවේ වැදින්නේ නෑ. නේද? දැන් අපි හිතපුපත් එක නම් අල්ලන්න පුළුවන්, කන්න පුළුවන්, මේ සුවඳ තියෙනවා. නේද? අපි විශ්වාස කළේ එහෙම නේද? දැන් අපි දැක්කේ නෑ හිතෙන් හදපු දෙයක් සිත දැනගත්තා කියලා. එහෙම නුවණක් අපිට තිබුණේ නෑ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට බැලුවොත් තමයි මේ ටිකවත් දැක්කේ. ඔතන මෙන්න මේ ආයතන දෙකක් වැඩ කළේ. නේද? බත් කියන එක සකස් වුණේ මේ ආයතන දෙකෙන්. සෝත ආයතනෙන් සද්දය ඇහුණා, මන ආයතනෙන් හිතුවා. නේද? එතකොට මේ දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු එක. හිතෙන් හදපු එකක් හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ අපිට පිහිටියේ නැහැ. දැන් බලනකොට තමයි පේන්නේ. නුවණින් බලනකොට තමයි පේන්නේ. මෙහෙම සිද්ධියක් මෙතන. නේද? දැන් අපි ඉස්සෙල්ලා හේතු හෙව්වේ එළියේ තියෙන බත් එකකට. එළියේ තියෙන බත් එකකට එළියෙන්ම හේතු හෙව්වා. නේද? දැන් අපිට නුවණක් එනවා ඔය බත් ටික එළිය නෙමෙයි තිබුණේ හිතෙන්. හිතෙන් හැදුවා. හිතෙන් හැදුව බව නොදන්න කම නිසායි අපි එළියේ රූපයක් බාරගත්තේ. මේ බත් ටික එළිය දෙයක් කරලා බාරගත්තේ මේ හිතෙන් හදපු බව නොදන්න කමට. නේද? එතකොට නොදන්න කම මත නේද අපි සතර මහා ධාතු රූපයක් බාරගත්තේ. බත් කියන්නේ සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක් කියලා එළියෙන් තිබ්බේ. එළිය දෙයක් බවට පත් කළානේ. හිතේ හදපු එක සතර මහා ධාතුද? නෑ. බාහිරෙන් තිබ්බොත් තමයි සතර මහා ධාතු. මොනවෙන් හරි හැදුණා වෙන්නේ. හාල් වලින් හැදුණා වෙන්නේ එළිය තිබ්බොත්. හිතේ හදපු එකත් හාල් වලින්ද
හැදුවේ?
නෑ. එතකොට එළියෙන් හවපු හේතුව නෙමෙයි Taman තුලින් එන්නේ. Taman තුලින් එන්නේ මේ ආයතන මුලාවක්. ආයතන මුලාව මත තමයි එළියපත් තැනෙන්නේ. එන්න. දැන් පේනවා නේද මේ මෝඩකමටයි එළියේපත් පිහිටෙව්වේ කියලා. මෝඩකමටයි මේ මොහොතේපත් ටික එළියෙන් තියෙන්නේ. හිතෙන් හදපු බව නොදන්නකම්. සිහිය නොවන නැතිකම්. නේ? පැහැදිලිද? දැන් ඒක අමතක කරලා අර වතුරට එබෙන බල්ලා මතක් කරන්නකො. දැන් වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. නේද? එහෙනම් මෝඩකමට නේද? ඇහෙන් දකිනවා හිතෙන් හිතන. අපි දන්නා ඇහැට අරමුණ වෙන්නේ ඡායාව මිසක් බල්ලෙක් නෙවෙයි නේද? නේද? එතකොට ඇහැට අරමුණ වෙන එක ගැන කල්පනා කරන්න ගිහින් ඌ හිතනවා ඔහොම වෙන්නේ බල්ලෙක්. ඒ කියන්නේ හිතෙන් සකස් කරනවා. ඊළඟට මූණට එතන සිහිය නුවණ නැහැ නේ. ඇහෙන් පෙන්නන දෙයට හිතෙන් හිතුවා කියද? හිතෙන් සකස් කරපු බල්ලෙක්ව දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. ආයතන මූලාව නේද? ඌ විශ්වාස කරනවා ඔය දැනගත්තේ එළියේ ඉන්න බල්ලෙක්. සතර මහා ධාතුවෙන් හැදිච්ච එළියේ තියෙන බලයක්. අපි බත් වලටත් ওই වැඩේම නේද කරේ? හිතෙන් හදපු දේ හිතෙන් හදුවා කියලා නොදන්නකම ආයතන මුලාවට එළියෙන් පැනෙනවා. නේද? දැන් බල්ලා වතුරේ බල්ලෙක් හදන එක මෝඩකම මත, මුලාව මත, ආයතන මුලාව මතයි සකස් කරේ. නේද? ඒ සකස් කිරීම දුකක් නේද? මෝඩකමට දෙයක් සකස් කරන එක දුකක් නේද? නේද? අවිද්‍යාව මත සකස් කරලා ඒක දුකක් නේද? එතන පේනවා සංස්කාර දුක. දැන් අපි මෝඩකමට නම් එළියේ බත් සකස් කරේ. ඒකත් දුක වෙන්න ඕන නේද? හැබැයි දුක වෙන්නේ ඔක මෝඩකමට අවිද්‍යාවෙන් සකස් කළා කියලා දැක්කොත් විතරයි. එහෙම නැත්තම් දුකයි කියලා පේන්නේ නැහැ. බත් එකේ සැප තමයි අපිට පේන්නේ. නේ? ඔක අර බල්ලා වතුරේ බල්ලෙක් කැදුවා වගේ මෝඩකමට සකස් කළා කියනකොත් ඔන්න දුකක් පේනවා. නේ? එතකොට බලන්න සංඛාර දුක්ඛය තේරුම් ගන්න. එතන අවිද්‍යාවේ ප්‍රත්‍ය වුණ බව තේරුම් ගන්න ඕන. අවිද්‍යාව යෙදුන බව තේරුම් ගන්නවා. මෝඩකම යෙදුන යෙදිලා සකස් කළා නම් තමයි ඒක දුක වෙන්නේ. මෝඩකම යෙදිලා කියලා පේන්නේ නැත්නම් දුක අවබෝධ වෙන්නේ නැහැ. එළිය බත් එකක් තිබුණාට මොන දුකද නේද? හැබැයි මෝඩකමට හැදුවන දුකයි. අන්න දැන් එනව නේද දුක්ඛේ ඥානං කියන එක. ඒක ගැඹුරුයි. මේ සමුදය තමන් තුලින් දැක්කොත් විතරයි මේ මෝඩකමට හදපු එකක් නේ දුකයි කියලා කියන්න පුළුවන්. ඒ බත් එක වේවා වෙන එකක් වේවා මේ හිතෙන් හදලා එළියෙන් තිබ්බන. අපි හීනයක් දැකලා ඕක එළියේ තියෙනවා කිව්වොත් මෝඩකම. මෝඩකම කියන්නේ දුකට අහු වුණා නේද? තේරෙනවද? අවිද්‍යාවෙන් දෙයක් සකස් කළා නම් ඕක දුකමයි. මේ හොඳ දෙයක් සකස් කළත් නරක දෙයක් සකස් කළත් මේ මෝඩකමට. මේ හීනය දැකලා ඕක එළියේ තියනවා කියන්නේ මෝඩකමට. මේ ඒ මෝඩකම දුකක් නේද? ඒ මෝඩකමෙන් සකස් කරපු දේ දුකක්. තේරුණාද? ඒතර මේ සංඛාර දුක්ඛය දකින්න නම් එකක් හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා කියලා දකින්න ඕන. දෙවෙනි එක මෝඩකම අවිද්‍යාව මුලාව මතයි ඕක සකස් කළේ කියලා දකින්න. තේරුණාද? දැන් ඕක හැමෝම දන්න සත්‍යයක්ද? බුදු කෙනෙකුට විතරක් පැහැදිලි කරන්න පුළුවන් පෙර නොයසු විරූ ධර්මතාවය. පෙර නොයසු විරූ ධර්මතාවය. තත් මේ දුක්ඛාරය සත්‍ය කියන එක පෙර නොයසු විරූ ධර්මතාවය. ඔය මෝඩකම අපි කරන්නේ නේ දෙවියොත් කරන්නේ. ආයතන මුලාවෙන් එළියේ දේවල් සකස් කරනවා. දැන් එළියේ දෙයක් කියලා බාර ගන්න ඒවට කියනවා කාම වස්තු. එළියේ දෙයක් කියලා බාර ගන්න ඒවට කියනවා කාම වස්තු. ඇයි? ඒවා අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරයට අහු වෙනවා. දැන් බත් එක එළියේ තියෙනවා නම් ඇහෙන් දකින්න පුළුවන්. නාසයට සුවඳ එනවා. බත් ගැන කියනකොට එළියේ බත් සිහි වෙනවා. රස දැනෙනවා නේද? අල්ලන්න පුළුවන්. ඒතර ඒවා පංචකාම. ඇහැ කන නාසය දිව ශරීරයට අහු වෙන ඒවට තමයි කාම වස්තු කියන්නේ. ඒ කාම වස්තු ටික හැදුවේ මෝඩකමට නේද? ආයතන මුලාවට නේද? ඉතින් ඕක අපි විතරක් නෙමෙයි දෙවියොත් ඔය මෝඩකමේමයි කාම වස්තු හදනවා. හරි, මේ ඉන්ද්‍රිය පිනවන්න පුළුවන් ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒකට කියනවා කාම භූමිය කියලා. කාම වස්තු සකස් කරන්න කෙලෙස් යෙදিলা. ආයතන මුලාව යෙදিলা. හරි, මේ සතර අපායි කොහොමත් ඕක තියෙනවා. මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ ටිකක් අඩුයි. දෙවිය තරංග වල මොකද සමහර ආයතන එහෙ වැඩ කරන්නේ නැහැ. කය කියන එකක් පිටින්න්නේ නැහැ. ඈ ඔව් එතකට ඒ කාම භූමියේ ආයතන 6ම තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස. දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඒක දිව්‍ය ලෝකත් කාම භූමිය, කාම ලෝක. බ්‍රහ්ම ලෝකෙදි රූපාවචර අරූපාවචර කියලා දෙකක් තියෙනවා. රූපාවචර එකේදී කාය නාසය දිව පිහිටන්නේ නැහැ. පිහිටන්නේ ඇහැයි කනයි මනසයි විතරයි. අනිත් ආයතන හදන්න කෙලෙස් සියදෙන්නේ නැහැ. ඇහැයි කනයි මනස අරූපාවචර වෙනකොට ඇහැයි කණයි හදන්නත් බෑ. ඒ කෙලෙසුත් නෑ. මනස විතරයි, හිත විතරයි. ඔව්. ඇහැයි කණයි හදන එකක් නවතිනවා අරූපාවචර වෙනකොට. හරි. ඒ කෙලෙසුත් යටපත් වෙනවා. හැබැයි තාම හිතෙන් හදනවා ලෝකෙ. හිතෙන් හදන එක හිතෙන් හදුවා කියලා දකින්න නුවණ නෑ. මේ හිතන්නේ එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරනවා. ආයතන මුලාව එහෙමම තියෙනවා. ඒතර අවිද්‍යාවෙන් කරන සංකාර එහෙමම තියෙනවා. හරි? එතකොට එතනත් සංකාර දුක්ඛය ඒ විදිහටම යෙදෙනවා. දුක්ඛාර සත්‍ය සංකාර දුක්ඛය කියන එක එතන. හයි අවිද්‍යාවෙන් කරන සංකාර තියෙනවා. එතකොට මේ සංඛාර දුක්ඛ කියන එක බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, වතර අපායෙත් තියෙනවා. තුන් භූමියටම පොදු. ඒක අපි මේ සාමාන්‍ය දන්න ලෝකයා දන්න දුක නෙවෙයි. ඊට වඩා ගැඹුරු දුක්ඛ ආර්ය සත්‍ය වෙනස් නොවන සත්‍යයක් ඒක. ඕක දකින්න පුළුවන්, විස්තර කරලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකයි මේ අපිට ලැබුණ ක්ෂණ සම්පත්තිය වටින්. ඒකට දහම ඇහුණට මදි, දහම නුවණින් විමසනවා. දැන් ඔන්න ඔතෙන්දී එනවා දුක්ඛේ ඥානං කියන එක. ඉස්සෙල්ලා දුක්ඛේ ඥානං නෙමෙයි. ලෝකෙට අයිති දුක තමයි දැනගෙන. ඒක සමහර වෙලාවට සැපයි, සමහර වෙලාවට දුකයි. දැන් සංඛාර දුක්ඛය කියන එක හටගත්තනම් දුකමයි. මෝඩකමට පැනෙවුවනම් දුකමයි. හටගත්තෙ දුක, පවතින්නෙ දුක, නැති වෙන්නේ දුක කියන නුවණක්. ඒක දුක්ඛාරය සත්‍ය, දුක්ඛේ ඥාන කියන එක. දුක්ඛේ ඥානං ආවොත් එතනම සමුදය දැකලා තියෙන්න ඕන. මොකද අවිද්‍යාවෙන් පනවපු එකක් කියලා දකින්න ඕන. එහෙම වුණත් ඒ කරයි දුක්ඛේ ඥානං කියන්නේ. නේද? අර වතුරේ බල්ලා මෝඩකමට හැදුවා කියලා දැක්කොත් විතරයි එතන දුක අවබෝධ වෙන්නේ. තර දුක්ඛේ ඥානං එන්නේ තනියෙන් නෙමෙයි සමුදේ ඥානං එක්ක. සමුදේ දැක්කේ නැත්නම් දුකක් කියලා දන්නේ නැහැ. අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියලා දකින්න. තර දුක්ඛේ ඥානං තියෙන තැන සමුදේ ඥානනුත් තියෙනවා. සමුදේ දැක්කනම් දැන් අපි බල්ලා මෝඩකමට වතුරේ බල්ලෙක් පැනෙවුවා. සමුදේ දැක්කන් මෝඩකම කට අපිට නුවණක් තියන නේද? මෝඩකම යෙදුන් නැත්තම් ඕක පැන වෙයිද? සකස් වෙයිද? නැහැ. හටගන්නේ නැහැ නේද? ඒකට සමුදේ ඥානං තියෙන හින්දා නිරෝධේ ඥානං කියන එකත් එතනම තියෙනවා. සමුදේ යෙදුනොත් ඕක තියෙනවා. සමුදේ යෙදුන් නැත්තම් උපදින්න බෑ. හටගන්න බෑ. සකස් වෙන්න බෑ. සංඛාර දුක්ඛය ඇති වෙන්නේ නැහැ. දුක ඇති වෙන්නේ නැහැ, දුක හටගන්නේ නැහැ කියන්නේ නිරෝධය. නැහ නිරෝධේ ඥානං කියන එකත් එතන තියෙනවා. ඒතර ඕක පෙන්නලා දෙන එක නේද මාර්ගය වෙන්නේ. මත්‍යේ ඥානං. ඒකට තේරුම් ගන්න දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං, මත්‍යේ ඥානං ආවොත් ඒකට කියනවා සම්මාදිට්ඨිය. තරෝයේ සම්මා දිට්ඨිය ඇති වුණොත් විතරයි අරිෂ්ඨාංගික මාර්ගයක් වඩන්න පුළුවන්. ඕක තේරුම් ගත්තේ නැත්නම් අපි කවුරුවත් කියන එකක් කර කර ඉන්නවා. නේද? ඒක තේරුම් ගත්තොත් Taman දන්නවා ඇයි දැන් අපි මොනවා හරි භාවනාවක යෙදෙන. මෙන්න මේ අවබෝධය සඳහා. මේ අවබෝධය આવොත් විතරයි මඟපල ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් දන්නවා දැනට අපි ඔය Nirodhe නැහැ. ඇයි? අපිට සද්ද ඇහෙනකොටම එළිය රූප මැවෙනවා. අපි හිතනවා. නේද? අර වාහනයක් එළිය ගියා කියලා එළියෙත් නේ තියලා තියෙන්නේ. දැන් ඇහුනේ සද්දයක් වාහනේ හැදුවේ හිතෙන්. එතන සිහිය නුවණ නැහැ. මේ සිහිය නුවණ නැති හින්දා විද්‍යාවෙන් එළියේ පැනේ වසංස්කාරයක් කළා නේද? එතකොට ඒ හටගatti දුක කියලා දැන් නුවණින් දකින්න පුළුවන් නේද? මෝඩකමට පැනේ. වතුරේ බල්ලෙක් හැදුවා. ඒ දුක. ඇයි හැදුවේ? ඒකට සමුදේ යෙදුන හින්දා, ආයතන මුලාව යෙදුන හින්දා. ඒකම නුවණ යෙදෙනවා. ওই මුලාව නැති වුණා නම්. එළිය රූප හැදෙන්නේ නැහැ. Nirodha. Taman taama etana nae. උනාට Nirodhe ඥානෙ තියෙනවා. දුක්ඛේ ඥානයයි නිරෝධේ ඥානයයි. එහෙනම් දැන් එතෙන්ට එන්න මේක ආයේ ආයේ හිතට මතක් කරලා දෙන්න ඕන. මේ මග්ගේ ඥානයි. මාර්ගය මොකක්ද? පැහැදිලිද? දැන් ඔන්න ඔක තේරුම් ගත්තොත් ආයේ කොහෙවත් යන්න ඕනේ නැහැ. දහම මොකද්ද? නිවන මොකද්ද? නිවන් මාර්ගය මොකක්ද? නිවන් මාර්ගයේ නොයෙන්නේ මොකද්ද කියලා, ඒ කියන්නේ ලෝකෙටයි තියෙන්නේ මොකද්ද කියලා තමන්ට නුවණක් තියෙන. දැන් පින් කර කර හිටියා කියලා ඕක අවබෝධ වෙයිද? නැහැ. නේද? ඒතර එතනින් එහාට කරන්න දෙයක් තියෙන්නේ. පැහැදිලිද? ඕක තේරුම් නැත්නම් අහන්න ප්‍රශ්න තියනවනේ. තමන්ට කියලා දෙන්න ඕන.